per allenarsi.
විසර්ජන 2250 කෙටුම්පත සම්බන්ධ කාරක සභා අවස්ථාවේ අද දින කටයුතු අවසන් වන තෙක් කාලය ලබා ගැනීම සඳහා සභාවේ අවසර ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. සභාව එකඟද?
අයි.
කාරක සභාව යළි රැස්වේ. මේළඟට ගරු මාචාර්ය රංජිත් බණ්ඩාරමැතිතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබෙනවා. ඔඩර් ප්ලීස්. ගරු කෝකිලා හර්ෂණී ගුණවර්ධන මන්ත්‍රීතුමිය මූලාසනයට එනවා.
ඔබතුමා කතා කරන
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම කැමති මේ ගරු සභාවට මතක් කරන්න 2009 යුද්ධය අවසාන වෙනකොට මේ රටට සංචාරකයෝ පැමිණියේ 447,890යි. අපි සැලසුම් කළා 2016 වෙනකොට මේ රටට සංචාරකයෝ මිලියන 2.5ක් ගේන්න. මේ ඉලක්කගත සංචාරක සංවර්ධන ව්‍යාපෘති එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී සැලසුම් කළේවා. කෙසේ වෙතත් අපි 2018 අවසාන වෙනකොට මිලියන 2.3ක් සංචාරකයෝ මෙරටට ගෙන්වා ගැනීමට සමත් වුණා. අපි 2009 වෙනකොට සංචාරක ව්‍යාපාරයෙන් ඉපෙව්වේ ඇමරිකානු ඩොලර් මිලියන 349යි. නමුත් අපිට 2019 පාස්කු ප්‍රහාරයේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක මුදලක් උපයා ගැනීමට මෙම කර්මාන්තය අවස්ථාව ලබා දුන්නා. අද වෙනකොට පාසුකම් 2826ක් යටතේ සංචාරක හෝටල් කාමර 4674ක් අපිට තියෙනවා. අපේ සංචාරක ව්‍යාපාරයේ අර්බුදය පටන් ගත්තේ මේ යහපාලන ආණ්ඩුව කාලේ පාස්කු ප්‍රහාරයත් සමග. කවුරු හරි කෙනෙක් කියනවා නම් කොවිඩ් එක්ක මේක වැටුණා කියලා ඒක සම්පූර්ණ සත්‍යයක් නෙමෙයි. එතකොට පාස්කු ප්‍රහාරයත් එක්ක ආරම්භ වෙච්චි සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම අපිට පේනවා අද වෙනකොට වේගවත් වෙලා තියෙනවා. ඒ නිසා අද සංචාරක කර්මාන්තය හා සම්බන්ධ විවිධ ආයතන මෙරටේ බැංකු පද්ධතියට රුපියල් බිලියන 305ක ණයක් ගෙවන්න තියෙනවා. එක මසකට අවම වශයෙන් බිලියන 30ක පොලි මේ ආයතන විසින් ගෙවිය යුතු වෙනවා. එනිසා අපිට පුළුවන්කමක් නෑ සංචාරක ව්‍යාපාරය දිගු කාලේ ස්ථාවර තත්ත්වයකට ගෙන එන්න මේ වගකීම් අපි එකිනෙකා පවරා නොගත්තොත්. එනිසා මම සංචාරක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මහබැංකුවේ අධිපතිතුමන්, එවැගේම ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා සමග එකතු වෙලා එක්තරා පත්‍රිකාවක් පිළියෙල කළා. මේ පත්‍රිකාවේ මා සාකච්ඡා කරන්න උත්සාහ කළා මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා වන වැඩපිළිවෙල. එනිසා මම මේක සභාගත කරනවා ගරු ඇමතිතුමාගේ අවධානය සඳහා. එතුමන්ට පුළුවන් මේකේ අඩංගු සමහර යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා අදාළ පාර්ශ්ව සමග පුළුල් සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, සංචාරක කර්මාන්තයේ ගොඩනැංවීම සඳහා අපි ස්තුතිවන්ත වෙන්න ඕන සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය විශාල වැඩකොටසක් මේ වෙනකොට කරලා තියෙනවා. මම දන්නවා ගරු ඇමතිතුමා මේ ගරු සභාවට මේ පිළිබඳව එතුමාගේ කතාවේදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරાવી. එනිසා මම මේ පිළිබඳ කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මම කල්පනා කළා අවම වශයෙන් මෙරටේ බැංකු පද්ධතිය මහ බැංකුව සමග එකතු වෙලා මේ සංචාරක ව්‍යාපාරය බැංකුවලට ගෙවීමට තියෙන මේ විශාල මුදල යම්කිසි කාල සීමාවකට අපිට පුළුවන්කම තිබුණොත් නවත්තලා සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කරන වෙලාවක ඒවා ගෙවීමට පහසුකම් සපයන්. ඒ වගේම මහ බැංකුවට පුළුවන්කමක් තියෙනවා නම් මේ සංචාරක ව්‍යාපාරය ආරම්භ වෙන මොහොතේ ඉඳලා ඒ සඳහා අවශ්‍ය කරන කාරක ප්‍රාග්ධනය යම්කිසි සහනශීලී පොලි අනුපාතයකට ලබා දෙන්න අපේ සංචාරක කර්මාන්තය මේ රටේ දියුණුම ආර්ථික උත්පාදන මාර්ගය බවට පත් කරගන්න අපිට හැකියාව ලැබෙනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු මනුෂ්‍ය නානායක කර්මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 19ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මූලස්නාරුඩ ගරු මන්ත්‍රීතුමියනි. මේ රටේ මුහුදෙන් වටවෙච්ච දූපත් රටක් විදියට, ඒ වගේම පැය කීපයක් ඇතුළත දේශගුණික විපර්යාශයන්, කාලගුණික විපර්යාශයන්, දේශගුණික විපර්යාශයන් රසකට එක වතාවේ මුහුණ දෙන්න පුළුවන් ස්ථානීය ඉතාමත්ම වැදගත් රටක් විදියට, ඒ වගේම ඓතිහාසික වටිනාකමක්, පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන රටක් හැටියට, ඉතාමත්ම ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටක් විදියට සංචාරක ක්ෂේත්‍රයේ ඔස්සේ මහ විශාල ඉදිරි ගමනක් යන්නට හැකියාව තියෙන අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව කතා කරන මේ මොහොතේ, එවැගේම ගුවන් තොටුපළ, එවැගේම ගුවන් සේවා සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පිළිබඳව කතා කරන දවසේ කාර්ක සභාව අවස්ථාවේදී වචන කීපයක් කතා කරන්න ලැබීම මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ලංකාව වටේට මුහුදු කරේ වගේම කඳු කරේ ඉඳලා හැමතැනකම සංචාරක ක්ෂේත්‍රයේ හරහා මහ විශාල සංචාරක පිබිදීමක් පහුගිය යුද්ධයට පස්සේ ඉතාමත්ම ශීඝ්‍ර සංවර්ධනයක් මේ රටේ ඇති වුණ කියන එක අපි කවුරුත් දන්න රහසක් නෙවෙයි, ඒක අපි කවුරුත් දන්න කාරණාවක්. මේ ශීඝ්‍ර වශයෙන් වර්ධනය වෙච්ච සංචාරක ක්ෂේත්‍රය දවසින් දවස වර්ධනය වුණාට ඒක සාමාන්‍ය වර්ධනයක් විදියට සිද්ධ වුණා. ඒකට පහුගිය කිසිම රජයකින්, අපේ රජය වුණත් ඊට ඉස්සෙල්ලා පැවති රජයන් වුණත් කළ යුතු කළ හැකිව තිබුණු බොහෝ දේ සිද්ධ කළේ නැහැ. අදටත් සංචාරක ක්ෂේත්‍රයේ විදියට මේක ඉදිරියට ගෙනියන්න එදා 1977 විවෘත ආර්ථිකයේ ඇතිවෙලා ඒ ආරම්භ කරපු ගමන වැඩිදුමනක් වශයෙන් ඉදිරියට ගෙනියන්න, සංවර්ධනය කරන්නට ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්න බෑ. සිංගප්පූරුව වගේ රටවල් මොනම සම්පතක්වත්, මොනම දර්ශනයක්වත්, මොනම ඉතිහාසයක්වත් නැතුව ඒ රටවල් වල සංචාරක ක්ෂේත්‍රය අපේ රටවල් වලට වඩා මහ විශාල වශයෙන් ඉස්සරහට ගිහිලා තියෙන්නේ ඒ පාවිච්චි කරපු න්‍යායන්, ක්‍රමෝපායන්, ඒ හැම සිද්ධීන් නිසාම. ඒ නිසා මේ වෙලාවේ අපේ සංචාරක සංවර්ධන අධිකාරිය වගේම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා මීටත් වඩා වැඩියෙන් සංචාරක ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කරලා සංචාරක ක්ෂේත්‍රයන්ගේ වැඩි අවධානයක් ලංකාවට ගෙන්නා ගැනීමට අපි කටයුතු කළ යුතුයි කියන කාරණාව අපි මේ වෙලාවේ සඳහන් කරනවා. විශේෂයෙන්ම ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය, වගේම වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රය, ඒ වගේම ආයුර්වේද ක්ෂේත්‍රය, එ ආදී වශයෙන් නොයෙකුත් ක්ෂේත්‍ර ඔස්සේ මේ රටේ සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙනියන්නට තියෙනවා. දැන් අද වෙනකොට රටේ සංචාරක කර්මාන්තය අපට සේවා ආර්ථිකයක් හැටියට දැවැන්ත ආර්ථික ශක්තියක්, ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගෙනෙද්දි විදේශගත ශ්‍රමිකයා ලබා දෙන විනිමයට පස්සේ මුලින්ම ඇඟලුම් කර්මාන්තය, ඊට පස්සේ විදේශගත ශ්‍රමිකයා, ඊට පස්සේ ලංකාවට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගෙනත් දෙන ව්‍යාපාරයේ විදියට තමයි සංචාරක ව්‍යාපාරය මෙච්චර කල් පැවතුනේ. නමුත් අද වෙනකොට සංචාරක ව්‍යාපාරය බිඳුවට වැටිලා තියෙනවායි කියන එක අපි හැමෝටම පිළිගන්න සිද්ධ වෙනවා. මේක අපි කාටවත් චෝදනා කරන්නේ නැහැ. මේක අපි කාටවත් චෝදනා කරලා අතපිහිදා ගන්න විපක්ෂයේ විදියට මේක සංචාරක කර්මාන්තයේ කඩා දාලා තියෙනවා කියලා කාටවත් චෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන් අපිට දඬුවමක් හෝ මොකක් හෝ දෙයක් සිද්ධ වෙලා තියෙනවා මේ කොරෝනා අර්බුදයත් එක්ක සංචාරක කර්මාන්තයේ කඩාගෙන වැටලා තියෙනවා. හැබැයි අපිට හැම දෙයකටම ස්වභාව ධර්මයට බාර දීලා නිකන් ඉන්න බෑ. එදා ගුවන් තොටුපළ වහන්න නියමිත වෙලාවේ මේ රටට කොරෝනා හැදීගෙන එනකොට ලෝකේ ව්‍යාප්ත වෙනකොට ගුවන් තොටුපළ වහන්න කියලා ජනවාරි මාසේ 24 වෙනිදා පෙබරවාරි මාසේ 18 වෙනිදා 28 වෙනිදා මේ විපක්ෂ නායකතුමා මේ සභාවේදී කියද්දී කොරෝනා පිළිබඳව සැහැල්ලුවට ගත්ත අපේ සියලුම දෙනා ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ රටට කොරෝනා ආවා එතන ඉඳලා තමයි සංචාරක කර්මාන්තේ කඩාගෙන වැටීම සිද්ධ වුනේ ඊට කලින් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා ඒ පාස්කු ප්‍රහාරයත් එක්කම සංචාරක කර්මාන්තේ කඩාගෙන වැටීම ආරම්භ වුණා නමුත් එතන ඉඳලා ඉතාමත්ම ශීඝ්‍රයෙන් ගොඩනැගිච්ච සංචාරක කර්මාන්තය මාර්තු මාසයේ ඉඳලා නැවතත් හාන්සි වෙන්නම සංචාරක කර්මාන්තය බිමටම සමතලා වෙන්න ඇද වැටලා තියෙනවා මේ වෙනකොට සංචාරක ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර කීපයක් පිළිබඳ අපිට කතා කරන්න තියෙනවා විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කරන ශ්‍රමිකයා අපිට ප්‍රධාන වශයෙන්ම ගලන්න තියෙන ඒ ශ්‍රමිකයාගේ ප්‍රශ්නේ මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ඍජුහා වක්‍ර රැකියා මේ වෙනකොට 7-5ක ආදායමක් නොලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා අපේ සංචාරක අමාත්‍යතුමා සභාව මේ කතාව ආරම්භ කරන ගමන් සඳහන් කළා සංචාරක රියදුරන්ට මුදල් ලබා දීලා තියෙනවා ඒ වගේම මාර්ගෝපදේශකවරුන්ට මුදල් ලබා දීලා තියෙනවා ඒ වගේම තවත් බස් රථ රියදුරන්ට මුදල් ලබා දීලා තියෙනවා කියලා නමුත් අපි හොයලා බැලුවහම ඒ ලබා දීලා තියෙන ප්‍රමාණය ඉල්ලුම් කරලා තියෙන ප්‍රමාණයෙන් 10%ක්වත් මේ වෙනකොට මේ අයට ඒ ප්‍රතිපාදන ලබා දීලා නැහැ තවත් සමහර රුපියල් 15,000 වගේ දීමනා මේ පොතේ සඳහන් වෙන ආකාරයටමත් ලබා දීමට සූදානම් කර ඇත තවම ලබා දී නොමැත මාස 9ක් ගත වෙලත් තාම 7-5ක්වත් නොලැබිච්ච සංචාරක ක්ෂේත්‍රයේ මේ යැපෙන්නන් තමයි ඉන්නේ මේ ටික දෙනෙක් ගැන අපි කතා කළේ මේ හෝටල් වල වැඩ කරපු තරුණියෝ මේ හෝටල් වල වැඩ කරපු අරක්කැමියාගේ ඉඳලා රූම් බෝයිගේ ඉඳලා පෝටර්ගේ ඉඳලා සියලුම දෙනාට අද සිද්ධ වෙලා තියෙන දේ අද සංචාරක ක්ෂේත්‍රයේ මඟ පෙන්වන විදියට අපේ ගාල් උණවටුනේ වැල්ලේ බේරුවල ඉඳලා බෙන්තරේ ඉඳලා කළුතර ඉඳලා මේ හැම තැනකම වැල්ලේ හිටපු අපේ තරුණයෝ ඒ සියලු දෙනාගේ ආර්ථික මාර්ග අහිමි වෙලා අද සමහරු මුහුදු ගියා පහුගිය කාලේ ඒකත් අද කරන්න බැරි තත්ත්වයට පත් වුණා පහුගිය කාලේ වෙනකොට එතකොට ආර්ථිකයේ ඉතාමත්ම පල්ලෙහා මට්ටමට වැටිලා මේ ආර්ථිකයේ ගොඩනගා ගන්න ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ අපේ හෝටල් වල වැඩ කරන සේවකයින්ගේ සහ සියලුම ඒ අවට ක්ෂේත්‍ර වලින් යැපෙන සියලුම දෙනාගේ තැඹිලි විකුණන්නගේ ඉඳලා අන්නාසි කෑල්ල විකුණන්නගේ ඉඳලා හැම කෙනෙක්ගේම අර වැරළට ඇවිල්ලා මසාජ් කරන කොල්ලොන්ගේ ඉඳලා හැම කෙනාගේම ආර්ථිකයේ අද වෙනකොට නන්නත්තර වෙලා තියෙනවා මෙන්න මේකට තවම අපට රජයේ විදියට විසඳුමක් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. අපි ආණ්ඩු පක්ෂයට චෝදනා කරනවා නෙවෙයි. අපි විපක්ෂයේ විදියට අපි පූර්ණ සහයෝගය දෙනවා. මේ ක්ෂේත්‍රයේ ගොඩනගන්න මේ ක්ෂේත්‍රයේ කඩාගෙන වැටිලා ඉන්න අපේ ශ්‍රමිකයාගේ ජීවන මට්ටම ගොඩනගන්න කරන්න පුළුවන් මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ පාර්ලිමේන්තුවට ඕනෑම යෝජනාවක් ගෙන එන්න අපි විපක්ෂයේ විදියට පූර්ණ සහයෝගය ලබා දෙන්න සූදානම් කියන කාරණාව අපි මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම වෑන් රථ රියදුරන් ඒ වෑන් රථ රියදුරන් වගේ ඒ අය තමන්ගේ රස්සාව අහිමි වෙලා ඌබර් දුවනවා විතරක් නෙවෙයි කර කියා ගන්න දෙයක් නැතුව අර KDH වෑන් තියාගෙන පොල් විකුණන තත්ත්වයට අද පාරවල් ගානේ පත් වෙලා තියෙනවා. ඒ වෑන් වලට ලීසින් ගෙවා ගන්න විදියක් නැහැ. ලීසින් වලට සහන දෙනවා කියලා කිව්වට ඒ ලීසින් ආයතන ඒ අවශ්‍ය සහන ලබා දෙන්නේ නැහැ. සහන ලබා දුන්නත් ඒ ලබා දීලා තියෙන සහන ටික කාලයකට එහාට කරලා නැවත 111ක පොලියක් ගහලා පොලී පිට පොලී එකතු කරලා දරා ගන්න බැරි වාරිකයක් අද මේ කුලී රථ රියදුරන්ට ගෙවන්න සිද්ධ වෙන මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කුඩා හෝටල් අද උණවටුන ප්‍රදේශය ගත්තාම බෙන්තර ප්‍රදේශය ගත්තාම අලුත්ගම ප්‍රදේශය ගත්තාම අපිට දකින්න තියෙන ප්‍රදේශවල කුඩා හෝටල් සියල්ලම වහා දාලා අරින්න විදියක් නැහැ. ඒවල ඒ ඉතාමත්ම සුන්දර මුහුදු තීරයන් විදියට තිවිච්ච බෙන්තර මුහුදු තීරේ ඒ වගේම හික්කඩුව මුහුදු තීරේ උණවටුන මුහුදු තීරේ අද පාළු මල සොහොනක් බවට පත් වෙලා කිසිම සංචාරකයෙක් නැහැ විතරක් නෙවෙයි කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැති උඩ බලාගෙන මුහුද දිහා බලාගෙන අපේ මිනිස්සු ජනතාව ජීවත් වෙනවා. අද කර කියා ගන්න දෙයක් නැතුව බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. ඒ වගේම ඒ කුඩා හෝටල් ඇතුළු අනිත් අයට යම් කාරක ප්‍රාග්ධන සහනයක් ලබා දීමට රජය යෝජනා කළා. ඒ වෙලාවේදී සමස්ත හෝටල් හිමියන්ගෙන් කුඩා ඉඳලා මහා පරිමාණ හෝටල් දක්වා මේ විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ හෝටල් වලින් 150%කටත් වැඩි සංඛ්‍යාවකට මේ කාරක ප්‍රාග්ධනය ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ගරු සංචාරක ඇමතුමාට මම යෝජනා කරනවා මේ කාරක ප්‍රාග්ධනය ලබා දීමේදී හොයපු ලියකියවිලි ලියාපදිංචි සහතික සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිය නොඑක් නොඑක් සහතික රාශියක් ඉල්ලුවා. වැටුප් ලේකන EPF ETF ගෙව්වද? මේවා අනුව තමයි වැටුප් ගෙවීම සඳහා සහ කුලී ගෙවීම සඳහා ලයිට් බිල් වතුර ගෙවීම සඳහා ඒ අරමුදල් ලබා දුන්නේ. නමුත් ඒක නිසා 150%කටත් අධික කුඩා හෝටල් හිමියන්ට මේ කාරක ප්‍රාග්ධන මුදලවත් ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ලයිට් බිල් ගොඩ ගැහිලා, වතුර බිල් ගොඩ ගැහිලා, ඒ විතරක් නෙවෙයි පඩිය මාස 6කට ගෙවන්න කිව්වා අඩවැටුපක් විදියට. අද වෙනකොට මාස 6 ඉක්මවා ගිහිලා මාස 9ක් දක්වා ගිහිල්ලා. අඩවැටුපක් නෙවෙයි දැන් කිසිම වැටුපක් ගෙවා ගන්න බැරි මට්ටමට හෝටල් හිමියාපත් වෙලා තියෙනවා. එතකොට පඩි ගෙවා ගන්න බැරි වුණහම මොකද වෙන්නේ? අද උණවට සංචාරක කලාපයේ ඇතැම් හෝටල් වල වැඩ කරපු සේවකයෝ Tamanට පඩි ගෙවන්නේ නැහැ කියලා කම්කරු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කරනවා. අපිට කම්කරුවයි තියෙන විදියට අපේ පඩිය ගෙවන්නේ නැහැ කියලා. කොහොමද සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයා පඩි ගෙවන්නේ? මොකක්ද මේකට දීලා තියෙන සහනේ? කිසිම සහනයක් දීලා නැහැ. මේ දීලා තියෙන්නේ කාරක ප්‍රාග්ධනයක් ලබා දීලා තියෙන්නේ, ආයිත් ණයක් දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ණයක් ගත්තොත් ඒ ණය ගෙවන්න දැනට අරගෙන තියෙන ණය ප්‍රමාණය ඒ ණය වාරික ප්‍රමාණය ඔවුන් ගෙවන්න ඕනේ දැනට අරගෙන තියෙන ණයවල. ඒ වගේම කාරක ප්‍රාග්ධනයට ලබා දීලා තියෙන ණය ප්‍රමාණය දැන් කෙනෙක් තමන්ට ලැබෙන ආදායම අනුව තමයි ණය ගන්නෙ. බැංකුවත් ණය දෙන්නේ තමන්ට ලැබෙන ආදායම අනුව. එතකොට රුපියල් 50,000ක ණය වාරිකයක් ගෙවන්න පුළුවන් නම් මේ කුඩා හෝටල් හිමියෝ රුපියල් 50,000ක දක්වා උපරිමේ තමන්ගේ ණය අරගෙන තියෙන්නේ. දැන් මෙහෙම අරගෙන තියෙනකොට ව්‍යාපාරේ කඩාගෙන වැටුණා. දැන් දුවන්න බැරි නිසා කාරක ප්‍රාග්ධනයක් විදියට දුන්න සල්ලි. දැන් කාරක ප්‍රාග්ධනයේ විදියට යම්කිසි මුදලක් අරගත්තහම ඒ ගත්ත මුදල මාස 24ක් ඇතුළත මාස 6ක ග්‍රේස් පීරියඩ් එකක් සහන කාලයකට පස්සේ මාස 18කින් අර සම්පූර්ණ මුදල සහ පොලිය ගෙවිය යුතු වෙනවා 104ක් එක්ක. එතකොට ඒ 104ත් එකතු වෙලා අර කාරක ප්‍රාග්ධන මුදල මාස 18කින් බෙදිලා ගත්තහම රුපියල් 50,000කින් ණය ගෙවන්න පුළුවන් ක්‍රය ශක්තියක් තිබිච්ච පුද්ගලයාට තවත් රුපියල් 50,000ක් විතර ඒක මතට එනවා. එතකොට මාර්තු මාසෙ වෙනකන් දැන් කල් දීලා තියෙනවා ණය ගෙවන්න. හැබැයි සංචාරක ඇමතුමනි, මාර්තු මාසෙන් පස්සේ මේ ණය ගෙවන්න පටන් ගන්නකොට 50,000 ගෙවපු කෙනා ලක්ෂයක් ගෙවන්න ඕනි. 50,000යි නම් බිස්නස් එක තිබුණේ ණය ගෙවන්න පුළුවන් මට්ටමට තව ලක්ෂයක් දක්වා ගෙවන්න පුළුවන් කමක් නැහැ. අද වෙනකොට මේ කාරක ප්‍රාග්ධනයත් තවත් බරක් විතරයි මේ සංචාරක ක්ෂේත්‍රයට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ගැන කරුණා කරලා කල්පනා කරලා බලලා මේ කාරක ප්‍රාග්ධන මුදල් සහ ලබා දීලා තියෙන ණය මුදල් වලට යම් සහනයක්, සහනයක් කියන්නේ ග්‍රාන්ට් එකක් මේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. එහෙම නැති වුණොත් සංචාරක ක්ෂේත්‍රයේ 100%කට 70%කට වඩා සංචාරක අවන්හල් හෝටල් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර වසා දමන්න සිද්ධ වෙනවායි කියන එක අද ඉරහඳ වගේ විශ්වාසයි මේ තියෙන තත්ත්වය හැටියට. මේ අයට ගොඩ එන්න විදියක් නැහැ. තමන්ගේ ගෙවල් දොරවල් උගස් සියලා, රත්තරම් බඩු ටික උගස් සියලා කර කියා ගන්න දෙයක් බැරි තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සඳහා යම් සහනාධාරයක් ලබා දීලා උතුමා ආරංචි මට කියනවා එහුණ පාර්ලිමේන්තුවේදී සංචාරක ක්ෂේත්‍රය සඳහා සැප්තැම්බර් මාසෙ දක්වා කල් දෙනවා කියලා ණය ගෙවීම වලට. නමුත් සැප්තැම්බර් මාසෙ වෙනකන් කල් ගෙවන්න තාම චක්‍රලේඛයක් නිකුත් වෙලා නැහැ. අංක 1, අංක 2 සැප්තැම්බර් මාසෙ ඉඳලා ගෙවන්න වුණත් මේ එකතු වෙන සියලු ණය කන්දරාව ඒකට උඩින් තවත් පොලිය එකතු වෙලා අවුරුදු දෙකක් වගේ ඇතුළත ගෙවන්න දුන්නොත් මේ අය කබලෙන් ලිපට වැටෙනවා කියන එක මම අනිවාර්යෙන් මතක් කරනවා. ඒ නිසා මේ ණය ගෙවීම සඳහා දීර්ඝ කාලයක් ලබා දීම සහ ඒ වගේම මේ ණය මුදල් වලින් යම්කිසි මුදල් ප්‍රමාණයක් කපා හැරීමට ග්‍රාන්ට් එකක් විදියට ලබා දීමට සංචාරක අමාත්‍යාංශය ඔය ADB හරි මොකක් හරි බැංකුවක් එක්ක කතා කරලා ඒ අවශ්‍ය ශක්තිය මේ සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටුවීම සඳහා ලබා දෙන හැටියට මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලන්නට කැමැතියි. ඒ වගේම මේ ලීසින් පිළිබඳවත් මම සඳහන් කරා. ලීසින් ආයතන වලත් තවම ඒ අදාළ නිසියාකාරයට ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් මේ වෙලාවේ මම සඳහන් කරනවා. ඒ වගේම දැන් සංචාරක ක්ෂේත්‍රය දියුණු කරද්දී අනාගතයේදී මේ සංචාරක ක්ෂේත්‍රය ඉස්සරහට සංවර්ධනය කරද්දී මීට වඩා වැඩි සහන ප්‍රමාණයක් ඒ සංචාරක ප්‍රදේශවලට සංචාරක ස්ථානවලට ලබා දීමට කටයුතු කරන්න කියලත් මම මේ වෙලාවේදී යෝජනා කරනවා. විශේෂයෙන්ම හික්කඩුව සංචාරක පුරවර සංවර්ධනය කරන්න යෝජනා කිහිපයක් පහුගිය ආණ්ඩුව කාලේ ක්‍රියාත්මක වුණා. ඒ බයිපාස් එකක් ඇති කිරීම, ඒ වගේම සංචාරක ප්‍රදේශයේ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ, ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරලා ඉතාමත් ඉක්මනින් ඒ සංචාරක ප්‍රදේශය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන හැටියට මම මේ වෙලාවේ ඉල්ලා හිටිනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ උණවටුන සහ හික්කඩුව සංචාරක ක්ෂේත්‍රවල බෙන්තර සංචාරක පුරවරවල අපිට දැනෙන ප්‍රදේශවල රට වටේම මේ තත්ත්වයේ ඇති ඇල්ල මේ හැමතැනකම ඇති. කුඩා පරිමාණයේ අවන්හල් තමයි හැමතැනකම තියෙන්නේ. මේ කුඩා පරිමාණයේ අවන්හල් බොහෝම එකකට සංචාරක මණ්ඩලයේ අනුමැතිය නැහැ. අනුමැතිය ලබා ගන්න අමාරුයි. මේ අනුමැතිය ලබා ගන්න අමාරුනහම ඒවලට අවශ්‍ය කරන ඒ විදේශිකයන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා වගේම බියර් බෝතලයක්වත් විකුණ ගන්න පුළුවන් කමක් නැහැ. මේ හේතුව නිසා මේ හෝටල්වල බියර් විකුණන්න නැතුව ඉන්නේ නැහැ. බියර් විකුණනවා, අරක්කුත් විකුණනවා මේ හෝටල්වල. හැබැයි මොකද කරන්නේ? ගමේ පොලිසියට ගෙවන්න ඕනි. ඒ විතරක් නෙවෙයි, සුරා බදුවෙකට ගෙවන්න ඕනි. එහෙම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ හරහා වෙනත් රටේ ආණ්ඩුවට ලැබිය යුතු මහා විශාල මුදල් ප්‍රමාණයක් වෙනත් පාර්ශ්ව වෙත ලැබිය යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංචාරක ක්ෂේත්‍රයේ මේ වැටිච්ච තැනින් ගොඩ ගන්න ඉතාමත්ම ඉක්මනින් කළ හැකි කාර්යයක් විදියට ඒ සහනාධාර දෙනවා වගේම අලුතෙන් සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න සියලුම දෙනාට කුඩා පරිමාණයේ සියලුම හෝටල් සහ කුඩා පරිමාණයේ අවන්හල් සඳහා ඒ සංචාරක රටබීම බලපත්‍ර ඉතාමත්ම අඩු මුදලකට අඩු ක්‍රමයකට පහසු ක්‍රමයකට ලබා දීමට කටයුතු කරන්න කියලා මම විශේෂයෙන්ම තමුන්නාසලගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ සංචාරක ක්ෂේත්‍රයේ මේ විලා කියන කොන්සෙප්ට් එක අනුව විදේශිකයන්ගේ ආයතන රාශියක් මේ වෙනකොට දකුණු පළාතේ බොහෝ ප්‍රදේශවල තියෙනවා. විශේෂයෙන්ම ගාල්ල කොටුව, එක්කඩුව, බෙන්ද තල්පේ, මේ උණවටුන, මේ හැම තැනකම තියෙනවා. මේ කිසිම එකක් සංචාරක මණ්ඩලයේවත් රජයේවත් පරීක්ෂාවකට භාජනය වෙන්නේ නැහැ. අනුදැනුමක් නැහැ. පුද්ගලික නිවාස විදියට තමයි පවතින්නේ. ඒතොර මේ නිවාස විදියට, මේ පෞද්ගලික ආයතන විදියට පවතිද්දී මේවල මත්පැන් විකිණීම, මේ සියල්ල සිද්ධ වෙනවා. හැබැයි රජයට කිසිදු ආදායමක්, රජයට කිසිදු බදු මුදලක් මේවයින් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රාදේශීය සභා මට්ටමින් පරීක්ෂණයක් සිද්ධ කරලා ඒ ප්‍රදේශවල තියෙන හෝටල්, පෞද්ගලික විලා, ඒ ආදී වශයෙන් තියෙන පෞද්ගලික ස්ථාන පරීක්ෂා කරලා ඒවලටත් සංචාරක මණ්ඩලයේ යම් අනුමැතියක් ලබා දීලා රාජ්‍ය පරිපාලන ව්‍යුහයට ඇතුළත් කර ගැනීමටත් කටයුතු කරන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලනවා. ඒ වගේම අපි සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කරා වගේම අපිට කතා කරන්න තියෙන හොඳම වෙලාව තමයි මේක. දැන් සාමාන්‍යයෙන් අර කියනවා අපිට දැන් පොඩි සංචාරක කර්මාන්තයට බ්‍රේක් එකක් හම්බෙලා තියෙන හැමෝම දැන් අඩියක් පස්සට ගිහලා හැමෝටම කරන්න දෙයක් නැහැ සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න උදවියට. මේ වෙලාවේ සංචාරක අමාත්‍යාංශයේ විදියට සංචාරක සංවර්ධන අධිකාරියට කාර්යාංශයට එකතු වෙනවා.
කර්මාන්තයතුමා වතුන්ත මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මේ වෙලාවේ අනාගතය පිළිබඳ සැලසුම් කරන්න, හොඳ අනාගතයක් පිළිබඳ සැලසුම් කරලා මේ රටේ සම්පත්තික, මේ රටේ ඉතිහාසය, මේ රටේ දර්ශනීයත්වය, මේ සියල්ල පාවිච්චි කරලා මේ රටට වැඩි සංචාරක ප්‍රමාණයක් ගෙන එන්න සහ අපේ කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරයේ යැපෙන්නන් සහ කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් ගොඩනැංවීමට නව වැඩපිළිවෙලක් සූදානම් කරන්න කියලා මං ඉල්ලනවා. දැන් අද උදේ මේ පාර්ලිමේන්තුව පටන් ගත්තු වෙලාවෙම මේ සංචාරක වැය ශීර්ෂයේ කතා කරනකොට සංචාරක ක්ෂේත්‍රයේ කඩාවැටෙන ප්‍රධාන ආරම්භක හේතුව වෙච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කළා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මටත් වචනයක් කියන්නට ඕනි. මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම ජීවිත 300ක් නැති වුණා. ඒ ජීවිත 300 නැති වුණාම අපි මුළු රටේම ජනතාවට ජීවිත 300ක් නැති වුණා. ඒ පවුල් වලට ඒ තමන්ගේ හිතවතුන් ඥාති නැති වුණා. ඒ නැති වුණා වගේම මේ රටේ දේශපාලනික වශයෙන් විශාලම හානිය වුණේ කාටද? එවකට හිටපු යහපාලන ආණ්ඩුවට තමයි දේශපාලනික හානිය සිද්ධ වුණේ. එතකොට ඒ දේශපාලන හානිය සිද්ධ වුණේ යහපාලන ආණ්ඩුවට නම් යහපාලන ආණ්ඩුව දැන මේක සිද්ධ වෙන්න දෙන්නේ නැහනේ. මේ දේශපාලනයේ වාසිය සිද්ධ වුණේ කාටද? ඊළඟට බලයට පත් වෙච්ච කට්ටියට. ඒකෙන් මම කියන්නේ නැහැ ඊළඟට බලයට පත් වෙච්ච කට්ටිය මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කරා කියලා. හැබැයි මම කියන කතාව තමයි එදා සහරාන් පිළිබඳව පරීක්ෂණ සිද්ධ කරන්න කියලා අපිට මතකයි විජේදාස රාජපක්ෂ මහත්තයා තොරතුරු කිව්වහම ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. පරීක්ෂණ ක්‍රියාත්මක වෙනකොට DIG නාලක සිල්වා මේ පරීක්ෂණ කරලා සහරාන්ව අත්අඩංගුවට ගන්න ඉල්ලීම ඉදිරිපත් කරාම ඉල්ලීම යනවා උඩටම. ඉල්ලීමට පිළිතුර හැටියට හම්බ වෙන්නේ නාලක නාමල් කුමාර් කියලා හාදයක් ඇවිල්ලා මිනීමැරුමක් කරන්න සැලසුමක් තියෙනවා කියලා නාමල් කුමාරගේ හඬපටියකට අනුව DIG නාලක සිල්ව අත්අඩංගුවට ගන්නවා. ඒකත් එක්කම සහරාන්ව අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙල එහෙමම
නතර
වෙනවා. තව විනාඩි දෙකක් ගන්නවා හේෂා විතානගේ මන්ත්‍රීතුමාගෙන්. එතකොට ඒ DIG නාලක සිල්ව අත්අඩංගුවට ගැනීමත් එක්කම DIG නාලක සිල්වා මහත්ය අත්අඩංගුවට ගැනීමත් එක්කම යටගැහෙන සහරාන්ව අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ ක්‍රියාකලාප පිළිබඳ සොයා බැලීම එතනින්ම නතර වෙනවා. එතනින් පස්සේ දින 52 කාල සීමා වෙනවා. දින 52 කාල සීමාව ආවයින් පස්සේ රටේ සියලුම තත්වයන් අර්බුදයකට පත් වෙලා ආණ්ඩුව බවට පත් වෙන්නේ අද ආණ්ඩුවට බවට පත් වෙලා ඉන්න කණ්ඩායමමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිවරයා බවට පත් වෙනවා. ඒ පත් වුණාට පස්සේ එතන ඉඳලා ආරක්ෂාව පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳව ගත යුතු කිසිදු තීන්දුවකට ජාතික ආරක්ෂක කවුන්සලයට කිසිම අවස්ථාවක අගමැතිවරයා හෝ එක්සත් ජාතික පක්ෂයේවකට හිටපු කිසිම කෙනෙක් සම්බන්ධ කරගත්තේ නැහැ. එදා ආරක්ෂක මණ්ඩලයට එදායින් පස්සේ සම්බන්ධ කරගත්තේ ඊළඟ සුමතිපාල මහත්තයලා ඩිලාමන් දන්නේ ඔන්න ඔය කට්ටිය තමයි ආරක්ෂක මණ්ඩලයට වාඩි වුණේ. දයාසේ ජයසේකර මහත්තයලා තමයි ආරක්ෂක මණ්ඩලයට වාඩි වුණේ. එතකොට ආරක්ෂක මණ්ඩලයට අවස්ථා ගණනාවකදී අද පාස්කු කොමිසම හමුවේ එලිදරව් වෙනවා. අවස්ථා ගණනාවකදී මේ තර්ජනය පිළිබඳ වාර්තා කරා කියන කාරණාව මේ තර්ජනය පිළිබඳ නොයෙක් නොයෙක් අවස්ථාවලදී වාර්තා කරා කියන කාරණාව. එතකොට එවකට හිටපු සේනාධිනායකයා එවකට හිටපු ආරක්ෂක ඇමතිවරයා මේ සම්බන්ධයෙන් තීන්දුවක් නොගත්තාය කියන එක සම්බන්ධයෙන් අද විභාග වෙනවා. මම කියන්නේ එතුමා දැනුවත්ව මේක ක්‍රියාත්මක කරාද නැද්ද කියන එක. කොහොම වුණත් සිද්ධිය සිද්ධ වෙනකොට එදා උදේ දැනුවත් කරනකොට අවුරුදු දවසේ දැනුවත් කරාය කියලා දැන් පාස්කු කොමිසම හමුවේ සඳහන් වෙනකොට තිරුපති ගිහිලා සිංගප්පූරුව බලා යන්නේ ඒත් එක්කම මේ සිද්ධිය සිද්ධ වෙනක යම්කිසි කණ්ඩායමක් දැනුවත් වෙලා හිටියාය කියන එක. දැන් අද උදේ පාර්ලිමේන්තුවේදීත් කතා වුණා හරින් ප්‍රනාන්දු මහත්තයාගේ තාත්තා දැනන් හිටියයි කියලා. හරින් ප්‍රනාන්දු මහත්තයාගේ තාත්තා විතරක් නෙවෙයි සුමන්තිරන් මහත්තයාට පල්ලියට යන්න එපා කිව්වේ කවුද කියලා හොයලා බලන්නකෝ. මං නම කියන්නේ විපක්ෂ නායකතුමාගේ සිකියුරිටි එකටත් කියලා තියුනේ කොහෙන්ද කිව්වේ? මේ මාධ්‍ය සාකච්ඡාවේදී මේව එළියට ආවා. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි කිව්වේ සුමන්තිරන් මහත්තයාට පල්ලියට යන්න එපා කියලා. එතකොට මේ පොඩි පොඩි එවකට හිටපු විපක්ෂ නායකවරයාට කිව්වේ
කොහොමද?
ඒක නිවැරදි කරන්න ඕනේ. සුමන්දිරන් මහත්තයා මඩකලපුවට ඇවිල්ලා ඉන්නකොට තමයි කතා කළේ. මම එතුමත් එක්ක හිටියා මඩකලපුවේ පල්ලියට යන්න එපා කියලා. ඊට පස්සේ සිදුවීමෙන් පස්සේ තමයි කිව්වේ.
ආ පස්සේ හරි හරි ඒක පස්සේ කියලා අපි දෙමු. හරි කොහොම වුණත් මේ සිද්ධිය 14 වෙනිදා තමයි MSD වලට ඇමති ආරක්ෂක අංශවලට එවලා තිබුණේ. අපි ගමේ හිටියේ ඇමති ආරක්ෂක අංශවලට කෝල් දීලා කියලා තිනවා ලියුමක් තියෙනවා කොළඹට ඇවිල්ලා අරන් යන්න කියලා. අපේ අය මට තව විනාඩි දෙකක් මම ගන්න. පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ තමයි මෙහෙම ලියුමක් ආවයි කියලා දන්නේ. හැබැයි මේ ලියුම 12 වෙනකොට ඇමති ආරක්ෂක අංශවලට නිකුත් කළා. එහෙනම් හරින්ගේ තාත්තට විතරක් නෙවෙයි මේ රටේ සමස්ත පොලිසිය හිටපු ප්‍රධාන ආරක්ෂක නිලයන් වෙච්ච ජනාධිපති ආරක්ෂක අංශ 1 ජනාධිපති ආරක්ෂක අංශ 2 හිටපු ජනාධිපති මේ සියලු දෙනාගේ ආරක්ෂක අංශවලට රජයේ බුද්ධි සේවාව විසින් දැනුවත් කරා. ඇමති ආරක්ෂක අංශයේ විසින් දැනුවත් කරා. එහෙම දැනුවත් කරලා තිබිච්ච එක තමයි හරින් ඒ CID එකේම කෙනෙක් තමයි හරින් ප්‍රනාන්දු මහත්තයාගේ තාත්තටත් කියලා තියෙන්නේ. එතකොට එයා තමයි ඒක කිව්වේ. හරින් කිව්වේ මේක අපි නොදැන හිටියට දන්න පිරිසක් හිටියාය කියන කාරණාව. අද ඊට වඩා වැදගත් කාරණාවක් හෙළිදරව් වෙලා තියෙනවා. රවි සෙනවිරත්න DIG කියනවා උසාව මේ පාස්කු ප්‍රොමිසමට ගිහිල්ලා මේක ISIS එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේම ISIS එකේ ලංකාවේ නියෝජිතයා විදියට කටයුතු කරපු ලංකාවේ කෙනෙකුත් ඉන්නවා කියලා. අපි අහන්නේ පිළිබඳ පරීක්ෂා කරන්න. බෝම්බෙන් පස්සේ වෙච්ච දේවල් නෙමෙයි ඊට ඉස්සෙල්ලා වෙච්ච දේවල් හොයන්න. කවුද සහරාන්ගේ කල්ලියට ISIS එකට ලංකාවේ සටන් පුහුණු කරනවට පඩි ගෙවන්නේ කවුද කියලා. පඩි ගෙවල ඉවර වෙලා ඒ අයව රට ගියයින් පස්සේ ලංකාවයාගේ පවුල් වලට පඩි ගෙවන්නේ කවුද කියලා මේවා හොයලා බලන්න ඕන. අපි දන්නේ නෑ මේවා. මේවා හොයලා බලන්න ඕනි. මේවා හොයලා බලලා කවුද මේකට ඍජුව සම්බන්ධ වෙන්නේ, කාගේ අවශ්‍යතාවයකටද මේවා සිද්ධ වුණේ කියන එක සොයා බැලිය යුතුයි කියන එක අපි කියන්නේ. අද වෙනකන් අර සාරා කියන කාන්තාව අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ නැහැ. තාම ඉන්දියාවට යවලා තියෙනවා. ඉන්දියාවට පැනල යන්න ඉඩ දුන්නා. එතනින් පස්සේ තාම සාරා කියන කාන්තාව ලංකාවට ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ වගේම සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්ත ගමන්ම සහරාන්ගේ බිරිඳ
අනිත් හැමෝම මාධ්‍ය ඉස්සරහා තමයි ප්‍රචාර ලබා දුන්නේ. අනිත් අය ඉදිරියේදී තමයි උසාවියේදී ප්‍රචාර මේ තමන්ගේ මේ මේ සාක්ෂි ලබා දුන්නේ. හැබැයි සහරාන්ගේ බිරිඳගේ සාක්ෂි ගන්නකොට සියලුම දෙනා අයින් කළා. ඇයි අයින් කළා සාක්ෂි ගත්තේ? ගත්තා විතරක් නෙමෙයි
අරගන්නේ.
සහරාන්ට පඩිගෙවපුවා පිළිබඳ පැහැදිලි කරා. ඒ නිසා තමයි එතනින් පස්සේ ජනාධිපති විමර්ශන කොමිසම නතර කරේ කොවිඩ් කියලා. කොවිඩ් කියලා යාව කොවිඩ් වලට වෙන තැනකටද යවුවා. අද වෙනකොට ජීවිත ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් සාක්ෂිකරුවන් ජීවිත නැති වෙනවා වගේම. ඒ නිසා ඒ අයවත් ගෙනැල්ලා හරියට සාක්ෂි විමසලා මේකේ වැරදිකරුවෝ කවුද කියලා හොයන්න. අපි කාටවත් ඇඟිලි දික් කරන්නේ නැහැ. වැරදිකරුවෝ මේකේ ඉන්න මහමොළකරුවෝ හොයලා තීන්දු දෙන්න. ඒක තමයි රටක් විදියට අපි හැමෝම එකතු වෙන්නේ. ඒ සඳහා ඕන දෙයකට අපි සහයෝගය දෙන සූදානම්. මේ සභාවේ හිටියද, මේ සභාවේ නැද්ද, සභාවෙන් එළියේද ඉන්නේ, කවුද කින්ද මන්ද කියලා අපිට අදාළ නැහැ. මේකට කවුරු හරි සම්බන්ධ නම් ඕන දෙයකට දඬුවම් දෙන්න අපි සජිත් ප්‍රේමදාස මැතිතුමත් විදිය එක විපක්ෂයේ විදියට පූර්ණ සහයෝගය ලබා
දෙනවා කියලා කතා කරමු.
මන්නේ වෙනවා බොහොමත්ම ස්තුතියි.
ගරු සභාපතිතුමියනි, කාරුණිකව ඉල්ලනවා මහින්ද රාජපක්ෂ අපේ අග්‍රාමාත්‍යාගේ නම සඳහන් කෙරුවා සහරාන්ගේ ප්‍රහාරය සම්බන්ධව මන්ත්‍රීවරයෙක් දැනුවත් කරයි කියලා. ඒක බොරුවක්. කරුණාකර ඒක හැන්සල්ඩෙන් ඉවත් කරන්න කියලා ඉල්ලනවා.
ගරු කතානායකතුමා දැනුවත් කර එක නිවැරදි කිරීමක් කරනවා. ගරු සරත් විජේසේකර මහත්මයා,
මහජන ආරක්ෂක අමාත්‍ය හැටියට මම කියන්න ඕන, මම උදෙස් ප්‍රකාශ කළා ඉතා පැහැදිලිව, දැන්ත 267 දෙනෙක් අත්අඩංගුවේ පවතිනවා මේ නඩු සම්බන්ධයෙන්. නීතිපතිවරයාට ඒ සිද්ධස්ථාන නැත්තම් දේවස්ථාන 8ක මේ වගේ සිද්ධින් ඇති වුණා, ප්‍රහාර ඇති වුණා. ඒ 8 සම්බන්ධයෙන් ඒ නීපුගොනු නීතිපතිවරයාට පත් කරලා තිනවා. දැන් නීතිපතිවරයාගේ අතේ තමයි තියෙන්නේ මේ නඩුව දාන්න. ඉතින් එහෙම කියනින් මම අවසාන වරට කියනවා, මේ වගේ තත්ත්වයක් ඇති වුණේ යහපාලන රජයේ කාලේ. ඔබතුමන් ලබනවත් කියන්නේ මේ ජාතික ආරක්ෂාව බිඳුවට දානකොට, බුද්ධිනදාරින් හිරේ දානකොට, සාක්ෂි නැතුව රණිවිරුවන් යුද්ධාපරාධකාරව කියලා පිළිගන්නකොට, මේ ජාතික ආරක්ෂාව අන්ත බිඳුවට දාලා බඩේ නැත්තම් පිටේ කිලෝ 45ක බෝම්බයක් බැඳගෙන දරුවෙක්ගේ අතත් හිතේ අතගාගෙන ගිහිල්ලා පල්ලිවලට ගිහිල්ලා බෝම්බ පුපුරනකොට ඒ ජාතික ආරක්ෂා බිඳුවට දානකොට ඔය එක්කෙනෙක්වත් කතා කළේ නැහැ. එහෙම කළා තමයි මේ පාස්කුපාර ඇති වුණේ. ඉතින් ඒක විමර්ශය කරන එක අපි කරන්නම්. ඒක අඩුපාඩු දැන් හොයන්න එපා. ඒක හරිම අසාධාරණයි. සායකව කූක ගත්තක් ඇති තමයි මම මේ වෙලාවේ ඔබතුමාට පවසන්නේ.
මනුෂ්‍යනානකමද
ඔබතුමා ওই 271ක් අත්අඩංගුවට ගත්තා කියන කාරණාව බොහොම හොඳයි. ඒ 271 බෑ අත්අඩංගුවට ගත්තේ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා පහුගිය ආණ්ඩුව කාලේ. මේ ආණ්ඩුව කාලේ අලුතෙන් අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න කියන එකත් අපි මේ වෙලාවේ ඔබතුමාට මතක් කරනවා. ජාතික ආරක්ෂාව අනතුරට පත් කරා කියලා ඔබ කියන, අපි කියනවා අපේ රණවිරුවන් වැරදිලා හරි යුද අපරාධ වලට සම්බන්ධයි කියලා ඒ පැත්තට ගියා නේද? ඒක වැරදි. එහෙම කරන එක වැරදි. අපි එතනට විරුද්ධයි. හැබැයි එකක් කියනවා, රණවිරුවන්ගේ නාමයෙන් රණවිරු යුනිෆෝම් එක පාවිච්චි කරලා දරුව උස්සනව නම්, මංකොල්ල කෑම් සිද්ධ කරනව නම්, ජීවිත පැහැර ගැනීම සිද්ධ කරනව නම්, මාධ්‍යවේදීන් උස්සනව නම්, එතකොට ඒකත් රණවිරුවන් විදියට අපි ආරක්ෂා කරන්න ඕනේද? ඒකයි ප්‍රශ්නේ. ඒ රණවිරුවන් කියන ලේබල් එකෙන් හැම එකනම රකින්න නරකයි. පොඩකින් අවසන් කරනවා. ඒත් එක්කම මම අද උදේත් කිව්ව එක කතාව, මේ පාස්කු බෝම්බේ දඩයම කර තියාගෙන යන අයගෙන් තුවක්කුව බැන්දේ කවුද කියලා බලා ගන්න පුළුවන්. ඒක තමයි ඉතිහාසයේ අපිට කියලා දෙන පාඩම. ඒක තමයි පහුගිය කාලේ වැඩිම වාසි ලබාගෙන දඩේම කරසියාගෙන කවුද කියලා ජනතාව අවබෝධ කරගන්න ඕන කියන එක මම කියනවා.
ගරු රංජන් රාමනායක මහත්මයා, ඔබතුමාට මිනිත්තු 22ක කාලයක්
තියෙනවා.
ගරු සරත් වංශක මහත්මයා,
නීති ආසාමයේ මහත්මනි, සහරා නිසෙල්ලා ක්‍රියාකාරී වෙලා 2014 මඩකලපු හිටපු ආරක්ෂක සේනා ආඥාපති මේ ජෙනරල් ලාල් පෙරේරා 2014 එයා ගෙන්නලා එයාට බෝන් කරලා තියෙනවා. එදා ඉඳලාම සහරාන් ක්‍රියාකාරීව ඉඳලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේදී මේ ජෙනරල් ලාල් පෙරේරා ඇවිල්ලා අපේ පාර්ලිමේන්තු කමිටුවේ සාක්ෂි දුන්නා. එතකොට මේ සහරාන්ගේ ඉතිහාසය සහ ওই සහරාන්ට උඩින් ඉන්න කවුද කියලා සොයා ගන්න ඕන. ওই 200 ගණක් අත්අඩංගුවට aran තියෙන ඔක්කොම පල්ලෙහා මට්ටමේ මිනිස්සු, පුරුදු පුහුණු වෙච්ච අය, කැම්ප් වලට ගියපු අය. ඔගේ අවශ්‍යතාවය තියෙන්නේ සහරාන්ට උඩින් කවුද හිටියේ, ඒකයි සොයා ගන්න ඕනේ තමුන්නාන්සලා.
රංජන රමනායක
මුලාසනඳුරු මන්ත්‍රීතුමිය, බොහොම ස්තුතියි. සංචාරක අමාත්‍යාංශය ගැන කතා කරද්දී මගේ අදහස් කීපයකුත් එයට එකතු කරන්න ලැබීම වාසනාවක් කොට සලකනවා. ගරු මුලාසනඳුරු මන්ත්‍රීතුමිය, සුපුරුදු ලෙස මගේ මුහුණු පොතේ ඉන්න 108 ගාන ජනතාවගෙන් මම අසා සිටියා
මා විෂය මේ විෂය ගැන කතා කරද්දී මහජන නියෝජිතයෙක් ලෙස මම මොකද්ද මේ සභාවේ ඇසිය යුතු ප්‍රශ්න ගැන මම ජනතාවගේ විමසා සිටියා. ජනතාවගෙන් ඡන්දයෙන්පත් වුණු මහජන නියෝජිතයෙක් හැටියට. එතකොට ජනතාව මට එවා තිබුණු ප්‍රශ්න සහ අනිකුත් ප්‍රශ්න මම මේ සභාව ඉදිරිපත් කරන බලාපොරොත්තුව කාටවත් අපහාසයක් නෙමෙයි ජනතා නියෝජිතයෙක් හැටියට. ගරු මුලසනුරු මන්ත්‍රීතුමනි, ලංකාවේ ආදායමට, ලංකාවේ දළ දේශීය ආදායමට විශාල සහයෝගයක් දෙන ව්‍යාපාරයක් තමයි සංචාරක ව්‍යාපාරය කියන්නේ. මෙතනදී කියවුණා තුන්වෙනි ආදායම් විදියට ඒක කියවුණා. ඒ ආදායමට අද වෙලා තියෙන්නේ මොකද්ද කියන එක අපි කුහක සිටින් විපක්ෂයේ කාලකණ්ණි සතුටක් ලබන්නේ. අපි හිටියත් කවුරු හිටියත් මෙවැනි වසංගතයකදී මේ වෙන අඩුපාඩු අපි සානුකම්පිතව සාධාරණව බලන්න එකග වෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ මෙවැනි දේවල් වැරදි අඩුපාඩු වෙන්නට පුළුවන්. නමුත් විපක්ෂයක් ඉන්නේ ඒවා තෝරා බේරාගෙන ඒවා ගැන සාධාරණ විවේචනය කරලා රජයට ඒවා එත්තු ගන්නලා ගන්නිල්ලීම් ලබා ගන්න මිසක් හුරුතල් කරන්න නෙමෙයි කියන එකත් මම මේ අවස්ථාවේ කියනවා. කොවිඩ් හරහා සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම, ගරු මුලසුනුරු මන්ත්‍රීතුමිය, ගුවන් සේවා ආයතනයේ සිට සංචාරකයන්ට ඇටමාල විකුණන සුළු සේවකයා දක්වා අද අසරණ වෙලා තියෙන්නේ. ඒක තමයි තිත් ඇත්තේ, කවුරුත් දකින්න ඇත්ත. මේක නොවැළක්විය හේතුවක් වුණා මේ කොරෝනාව සංගතත් සමග. අපි ඒක පිළිගන්නවා. නමුත් ඒකට ප්‍රතිකර්ම මේ ආණ්ඩුව විසින් දීලා තියෙනවද කියලා මම ගරු ඇමතිතුමා ඉදිරිපිට අහන්න කැමතියි. අපි දන්න විදිහට, මාධ්‍යවලින් වාර්තා වුණු විදිහට කොවිඩ් අරමුදල බිලියන 1.5යි. එයින් වියදම් කරලා තියෙන්නේ දැනට මිලියන 350යි. අපේ පයිතගරස් ළඟ ඉන්නවා, එයාගෙන් තමයි මේ සියලුම මේ තොරතුරු ගත්තේ, ගණිතඥ අපේ පයිතගරස් අශෝක මහත්මයා. ඉතින් ආදායම බිලියන 1.5යි, වියදම මිලියන 350යි. ඒ වගේම බොහෝ කමෙන්ට් කරලා තිබුණා ජනතාව මේ සංචාරක ව්‍යාපාරයෙන් වාහන ගත්ත, ලීසින් ක්‍රමයට ගත්ත, ණය වේලා ගත්ත ඒ ව්‍යාපාරිකයන්ට වුණ අසාධාරණය ගැන. ගරු ජනාධිපතිතුමා කිව්වා ලීසින් ව්‍යාපාරිකයන්ට සහනයක් දෙනවා, ඒ ලෝන් ගත්ත අයට සහනයක් දෙනවා කියලා. එතුමා බොහොම පැහැදිලිව ජනතාව අමතලා කිව්වා. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ ගැන කතා කරන්න ගිය අපේ සුනිල් ජයවර්ධන කියන මහත්තයාට මොකද වුනේ? මිරිහාන පොලිසිය ඉස්සරහා පිට වීඩියෝ පටේම තියෙනවා ගහලා මැරුව මැරයන් පිරිසක් විසින්. අද ඒකට මොනවද උනේ කියලා අද කවුරුත් දන්නේ නැහැ. බොහොම අනාථ තත්ත්වයක් පත්ලා තියෙන, පවුල අනාථ වෙලා තියෙනවා. මම මේ අවස්ථාවේ ඒ මහත්මයා ගැන මතක් කරන්න මේ වෙලාව මම ගන්නවා. ඒ වගේම මුලසරණුණු මන්ත්‍රීතුමිය හෝටල් සේවකයන්ට, සංචාරක මග පෙන්වන්නන්ට දෙනවා කියෝ රුපියල් 5000ට මොකද උනේ කියලා ඒ අය අහන්න කියලා කමෙන්ට් කරලා තිබුණා. ඒ වගේම රුපියල් 5000 දීමනාව හරියට ලැබිලා නැහැ. අද ඒ අය බොහෝ අනාථ වෙලා කරදරයට පත් වෙලා ඒ ප්‍රශ්නේ යොමු කරන්න කියලා ජනතාව කමෙන්ට් කරලා තිබුණා. ඒ වගේම ගරු මුලසරණුණු මන්ත්‍රීතුමිය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ විනෝදාස්වාදය සපයන කලාකරුවන්, සංගීත කණ්ඩායම්, නැටුම් කණ්ඩායම් අද අනාථ වෙලා තියෙනවා. මම අද එද්දී Facebook එකේ මුහුණු පොතේ බලාගෙන ආවා මගේ මිත්‍ර මේරියස් නායක නලින් පෙරේරා කිව්ව කතාව මේ සභාවේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා කිව්වා, එතුමාලා පහුගිය ටිකේම සංචාරක මේ හෝටල් වල විවාහ මංගල උත්සවවල සම්බන්ධ වුණා, ඒවා මුකුත් අද නැහැ. දැන් ඒ අයට සිද්ධ වෙලා තියෙන්නේ බැංකු කඩන්න කියලා. ඒ වගේ තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා කලාකරුවන්, සංගීත කණ්ඩායම්, මේරියන්ස්, සන්ෆ්ලවර්, ෆ්ලෑෂ්බැක් ඇතුළු මේ මෙකී නොකී මේ සංගීත කණ්ඩායම්, නැටුම් කණ්ඩායම්, ඒ වගේම විවිධ සංස්කෘතික නැටුම් ඉදිරිපත් කරන අය, ඒ අය අද බොහෝ දුකට පත් වෙලා තියෙනවා. ඉතින් බැංකු කඩන එක ගැන කියන්න එපයි කියලා මගේ මිත්‍ර මුජමු රහුමාන් මහත්මයා කියනවා. ඒකට මම උදාහරණයක් ගන්නම්. අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, එතුමා බොහොම පැහැදිලිව කියලා කිව්වා මහ බැංකු වංචාව බිලියන 889යි අජිත් දිවාඩ් කබ්‍රාල්, පීබී ජයසුන්දර සහ රාජපක්ෂ යුගයේ මහ බැංකු වංචාව බිලියන 889යි. යහපාලනයේ බැංකු හොරංගි වංචාව බිලියන 11යි. ඒකෙන් 12ක් බ්ලොක් කරලා ආයතන 26 බ්ලොක් කරලා තියෙනවා. එතකොට හැබැයි දෙගොල්ලම හොරු.
ඒ පොඩි හොරු කෙහෙකන් හොරු සහ නාත හොරු කම්බ හොරු අපිට ඇති කියන්න පුළුවන්. ඒ දෙගොල්ලම අරගොල්ලෝ කම්බ හොරු අපි කෙහෙකන් හොරු. ඒ කෙහෙකන් හොරුන්ගෙන් උනේ මේකයි. කෙහෙකන් හොරු තමයි බිලියන 11 කරගම් කළා. කවුද හිරේ දාලා රිමාන්ඩ් කරලා කවුද කසුන් පලිසේන අර්ජුන ඇලෝසියස් ඇතුළු කණ්ඩායම අවුරුද්දක් විතර හිරේ දාලා ඒ සල්ලි බ්ලොක් කරලා ඒවා සේව් කරලා දැන් තියෙනවා. ඒක ගන්න පුළුවන්. නමුත් අර පැන්න අජිත් දිමාර් කබ්‍රාල් මහත්තයා එතකොට මොකද්ද අර්ජුන හිටපු එතුමාගේ සොහොයුරුව ගැන කතා තියෙනවා. පර්පචුවල් ට්‍රෙෂරිස්. ඉතින් ඒවට උන දෙයක් නැහැ. අපිනේ මේ කියන්නේ මට පහර ගහන්න එපා. මේක කිව්වේ හිටපු අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා තමයි පහුගිය ටිකේ නෙළුම් කුළුණෝ විවෘත කරන්නද කියලා කිව්වේ මේ නෙළුම් කුළුණේ අත්තිකාරම් ලෙස කෝටි 200ක් ගැහුවයි කියලා. මම එතුමාට ගරු කරනවා. එතුමායි කටේ බ්‍රේක් නැහැ. නමුත් එතුමා ඇත්ත කියනවා. මම හරි ආසයි එතුමාගේ ඒ ප්‍රකාශවලට. එතුමා තමයි කිව්වේ 2015 ජනවාරි 10 වෙනිදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා ඇවිල්ලා මට මේ අධිකරණ ශේෂ්ත්‍රය ගැන මහා කණගාටුවක් මට වුණා. මොකද එතුමා හැන්දෑවේ 10 ජනවාරි 10 වෙනිදා ගෙදරින්දි අධිකරණ ශේෂ්ත්‍රයේ ඉහළම අග විනිසුරු මොහාන් පිරිස් ආවා ගෙදරට. මේක කියපු වීඩියෝ තියෙනවා, සාක්ෂි තියෙනවා. මම ඒක වෙරිෆයි කරන්න එතුමට කෝල් එකක් දීලා හඬපටේත් රෙකෝඩ් කරගත්තා. ඒකත් ඕන රෙකෝඩ් ඉදිරිපත් කරන්න පුළුවන්. එතුමා කිව්වා මොහාන්
පිරිස් කිව්වා. ගරු කතානායකතුමා මුලාසෙන්ට පෙමිනෙන්න.
ගරු කතානායකතුමනි, මම කීකීටි ගරු කතානායකතුමනි, මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියපු ප්‍රකාශ මේ කාටවත් මඩ ගහන්න කියලා නෙමෙයි. මං කිව්ව හඬ පට තියෙනවා, සාක්ෂි තියෙනවා, වීඩියෝ පට තියෙනවා, මාධ්‍යවල ගියා. එතුමා කිව්වා එතුමා ජනවාරි 8 වෙනිදා ජනාධිපති වුණාට පස්සේ ජනවාරි 10 වෙනිදා ඇවිල්ලා කිව්වා සර් මට දෙන්න අගවිනිසුරුකම, මම සර්ට කැමැති කැමැති තීන්දු ලියා දෙන්නම්. එතකොට ගරු හිටපු ජනාධිපතිතුමාට අධිකරණය ගැන විශාල කණගාටුවක් ඇති වුණා කියලා කිව්වා. අධිකරණය ගැන කතා කරන්න මම හිතනවා මම මේ සභාවේ කතා කරන අන්තිම දවස වෙන්නේ නැති. මගේ නඩුව තියෙන්නේ 8 වෙනිදා. ඉතින් මම හිතනවා මේ සභාවේ මම කතා කරන අන්තිම දවස මට නඩුව දැම්මේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්තයා. මම ගියා ගරු ප්‍රසන්න රණසුකමැතිතුමනි එතුමාගේ පුතා රකිත රාජපක්ෂගේ වෙඩින් එකට. එතකොට නිස්සංක සේනාධිපති ඉන්දියා එයා තමයි වෙඩින් එකට ස්පොන්සර් කළේ කියලා කතාවක් ගියා. මම එද්දි වෙඩින් හෝල් එකට මට කතා කළ විජේදාස මහත්තයා කිව්වා මා එක්ක කලාකාරයෙක් විදිහට තරුණ තරුණියන් සෙල්ෆි ගත්තා. එතකොට කිව්වා ඔයාට නඩුකාර නෝන්ලා කියනවා එන්න සෙල්ෆියක් ගන්න කියලා. මාව අරන් ගිහිල්ලා අතින් අල්ලගෙන අඳුන්නා දුන්නේ හිටපු අධිකරණ ඇමති දැන් ඉන්න අධිකරණ ඇමතිගේ ගුරා විජේදාස රාජපක්ෂ මහත්තයා. ඒවත් ඉත්ත ඇත්ත. ඒවල හඬපට තියෙනවා, වීඩියෝ පට තියෙනවා. මම මේ ලංකාවේ බොහෝ දේශපාලකයෝ බොරු කියන හින්දා මම හැම විටම ෆෝන් එක ඔන් කරන් ඉන්නේ. පොඩි කැමරාවකුත් මා සතුව තියෙනවා. ඒ හින්දා තමයි තාමත් මම බේරලා ඉන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී දෙකකට අර ඒ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමෙක් කියනවා දෙකකට යනවා කියලා. හැබැයි මම හිතනවා මේ ආණ්ඩුවට අද කියන නම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව නෙමෙයි. මේ ආණ්ඩුවට අද කියන වචනේ තමයි ශ්‍රී ලංකා නිදොස්කොට නිදහස් කිරීමේ පෙරමුණ. ඒ කියන්නේ හෝල්සේල් නිදොස්කොට නිදහස් කරනවා. අපි ඇවිල්ලා ඇතුළට දාන්න බොහොම උත්සාහ කළා. මම ඒක කළේ සද්භාවයෙන්. මම අදත් කියනවා හොඳ පොලිස් නිලධාරියෙක් තමයි ශානි අබේසේකර කියන්නේ වඩාත්ම වෛරයට පාත්‍රවන්නේ දාගන්න වී වගේ. මම කාටවත් බාධා කළේ නැහැ. කරුණා කළ මට බාධා කරන්න එපා. ගරු කතානායකතුමනි මට මේ කතාව කියන්න. ලංකාවේ හැමදාම හොඳ පොලිස් නිලධාරියන්ට හම්බුනේ මොනවද? එක්කෝ පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් නැත්නම් ඝාතනය වුණා නැත්නම් එළෙව්වා. ඒ කියන්නේ හොඳ ජරාව කන පොලිස්
නිලධාරියන්.
ගරු කතානායකතුමා අද තියෙන්නේ සංචාරක සහ මේ වරායේ මෙයා මේ අධිකරණය අල්ලගෙන මේ අධිකරණ අමාත්‍යංශ නෙවෙයිනේ ගරු කතානායකතුමා. මේ කතා කරන්නේ වරායේ සංචාරක අල්පොන්සෝ අල්පොන්සෝ ඔක හරියට කතා කරන්න අද තියෙන මේ අල්පොන්සෝ
බොහොම ස්තුතියි ඔබතුමා කතා කරගෙන යන්න.
අනේ මුලසරු මන්ත්‍රීතුමනි මම ඒගොල්ලෝ ගරු කතානායකතුමනි මම ඒගොල්ලෝ එක්ක හැප්පෙන්නේ නැහැ. මම හැමදාම තිත් ඇත්ත කතා කළා. ඔය ශානි ගැන කියනවා නම් මට කියන්න අවස්ථාවක් දෙන්න කරුණා කරලා. ගරු කතානායකතුමනි ශානි කරපු කේසස් මොනවද? කවුද? රොයල් පාර්ක් නඩුව. රොයල් පාර්ක් නඩුවේ මොකද්ද උනේ? රොයල් පාර්ක් නඩුවේ ඒ ඉන්න ගාමන්ට් ෆැක්ටරි ඕනර්ස්ලා මෙයාට ඉස්සලම ඔෆර් කළා කෝටියක්. මොකද්ද? මෙයා තමයි DNA ලේ සාම්පලේ හොයාගත්ත මිනිස්සයා. එතකොට කරන්නාගොඩ නඩුව. එතකොට මහා බැංකු වංචාව පවා විමර්ශනය කළේ ශානි අබේසේකර. පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව. අපි හැමෝම ගරු කතානායකතුමනි ශානි අබේසේකරට දුරකථනයෙන් කතා කළා. ඒ සියරම කතා කරලා තොරතුරු ගත්තා. මාධ්‍ය සාකච්ඡාවලට යන්න ඉස්සෙල්ලා තොරතුරු අරන් දැනුවත් වෙලා තමයි අපි කතා කළේ. අපි කතා කළේ සත්භාවයෙන්. අපි හැමදාම වැඩ කළේ හොරුන්ව ඇතුළට දාන්න. මම එදත් කිව්වා වගේ අපේ පක්ෂයේ හොරුන්ව විපක්ෂයේ හොරුන්ව මේ සේරම ඇතුළට දාන්න මම උත්සාහ කළා. මම ඇහුවේ මම කතා කරලා තියෙන කවුද? එතුමාගෙන් මම මොකක්ද අහලා තියෙන රෙකෝඩින් එකේ තියෙන්නේ සර්. අද ලංකාදීප පත්තරේ තියෙනවා ඔබතුමා තමයි නඩුවට පෙනී ඉන්නේ අපේ කවුද? පෞසි මැතිතුමාගේ. එතුමාට දඬුවම් දෙන්න නීතිය ප්‍රතිපාදන තියෙනවද? අපේ කෙනෙක්. මම ඒ ඇතුළට දාන්න ට්‍රයි කරලා තියෙන අපේ කෙනෙක්ව. එතුමා මෙතන මට කුණු හරවෙන්න බෑ නෑවිලා. උඹ අපේ පක්ෂ වේලා මා ඇතුළට දාන්න යනවද කියලා. මම ඒවා සත්භාවයෙන් කළේ. මාළක සියලු තොරතුරු තියාගෙන තමයි සත්භාවයෙන් මම කළේ. ඉතින් මම කියන්නේ ගරු
ඔව්
අනේ ලෝක ඩිස්ටර්බ් කරන්න එපා. මට කතාව කර. ප්ලීස් එහෙම කරන්න එපා.
ඈ නෑ ෆර්නැන්ඩෝ මන්තුමා ඔව්
ඉරේ දාන්න මෝඩ විදියට මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඔක හරියට
හරි බොහොම ස්තුතියි.
මේ දුමින්ද සිල්වාගේ ප්‍රශ්නේ සමහරු හිතනවා දුමින්ද සිල්වා මගේ හතුරෙක් කියලා. කරු කතානායකතුමනි දුමින්ද සිල්වා කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්. එතුමා මෙතන මේ පාර්ලිමේන්තු එකේ මේ දොරගාව මට හම්බෙලා කිව්වා රංජන් මම පක්ෂ වෙනස් කරනවා මොකද අපේ FM නාලිකාව තහනම් කළා. මට ඔබලාගේ ලොක්කා රනිල්ට වඩා වටිනවා අපේ 450ක් වතර ඉන්න මේ මගේ ආයතනයේ අයියා වටිනවා. ඒ හින්දා මම පක්ෂ මාරු කරනවා කියලා එතුමා පක්ෂ මාරු කළේ. ඇත්ත කතාව මේකයි. එතුමා පක්ෂ මාරු කළේ හිරු නාලිකාව තහනම් කරපු විට. ඒගොල්ලෝ LTT එක ගැන වැරදි තොරතුරක් දීලා තමයි FM එක තහනම් වුනේ. අපි එක්ක හිටිය දුමිද සිල්ව මහත්තයා මගේ මිත්‍රයා හොඳම යාළුවා. අන්තිමට මොකද උනේ? ඊට පස්සේ මට නුවර පැත්තේ ගරු කතානායකතුමනි මට නඩුවකට මේ ඉන්න
ඔබතුමා මාතෘකාවට කතා කරුවොත් කිසිවුලක් නැහැ.
ආ ගරු කතානායකතුමනි
මාතෘකාවට කතා කරුවොත් ප්‍රශ්නයක් නැහැ.
අනේ සර් අනිත් ගරු කතානායකතුමනි
හරි නෑ කතා කරන්න ඉඩ දෙන්න.
මේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා පුළුවන් තරම් බොරු කියකිය මඩක ගහ මේ සභාව නොමග යවනවා. ඒකට ඉඩ දෙන්න එපා.
හරි බොහොම ස්තුතියි. මුසාමිල් මන්ත්‍රීතුමා
කතානායකතුමනි මම මේ පොයින්ට් එක 91A මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තු 91A මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තු ඉදිරියේ ඇති විෂය කරුණට අදාළව වන ලෙස කතා කරනු ලැබිය යුත්තේ. දැන් දිගින් දිගටම කතානායකතුමනි මේ රීතිය බිඳිනවා. අද අධිකරණය හෝ වෙන දෙයක් අදාළ නැහැ. එතකොට අද වරාය සහ සංචාරක විෂය කතා කරන්නේ. එතකොට මෙහෙම පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරන්න දෙන්න එපා. කරුණාකරලා මේක නවත්තන්න කියලා ඉල්ලා හිටනවා.
ඔව් තේනක විධානකමගේ මන්තුමා.
ගරු කතානායකතුමනි මේ රංජන් රාමනායක මන්තුතුමා කියනවා දුමින්ද සිල්ලා මන්තුතුමා පාර්ලිමේන්තුවේ දිගුවල. ඒත් ඔබතුමා බොරු කියන්න එපා. මොකද 2010 පාර්ලිමේන්තු රාවේ ඊට කලින් එතුමා පක්ෂ අපිට එකතු වුණේ. 2010 පාර්ලිමේන්තු රාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් ඉදිරියට තමයි ආවේ. ඒ නිසා පක්ෂ මාරු කරපු කතන්දර ඔබතුමා මෙතන කියන්න එපා. එළිය කියපු කතන්දර කියන්න. හැබැයි දුමින්ද සිල්ලා මන්තුතුමා මෙතන නැතුව එතුමාගේ නම පාවිච්චි කරන්න එපා.
එතුමා
කිව්වේ
එතුමා හිරු එකේ වොයිස් කට් එක දාගන්න එක කිව්වට මම තරහ වෙන්නේ නැහැ. මම කියන්නේ ගරු කතානායකතුමනි එතුමා මට කිව්ව එක. ඊට පස්සේ ගරු කතානායකතුමනි මේ
ඔව් වීරසමුන් මන්ත්‍රී
ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ 1983 ඉඳලා ඉන්න ජ්‍යෙෂ්ඨතම පුද්ගලයෙක්. මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 91 ඊයට තේ තියෙන්නේ මොකද්ද?
අනුවක ඊයට දේ තියෙන්නේ සෑම මන්ත්‍රීවරයෙකු විසින්ම සිය අදහස් ප්‍රකාශ කිරීම සාකච්ඡාවට වාජනා වෙමින් පවතින වාජනේ වෙමින් පවතින විෂයට සීමා කරනු ලැබිය යුත්තේය. මේ මොන මල විකාරයක කතා කරන්නේ?
ඒක
නිසා මේක කරු කතානායකතුමනේ මේ සභාව මෙහෙම කරන්න දෙන්න එපා. කරු කතානායකතුමනේ මේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේ රටේ අධිකරණ පද්ධතියේ තියෙන විශ්වාසය බිඳ දැම්මා. මේ රටේ සමාජ හැම දෙයක්ම විනාශ කරා. ඒක නිසා මේ විනාශය රංජන් රාමනායක කියලා මේ පුද්ගලයාට හරන්නට තියන්න එපා. ඒක නිසා
හරි. ඔව් රංජන් අන්තිතුමා.
අරු කතානායකතුමනි, අද විශේෂ සංචාරක අමාත්‍යාංශයේ වුණාට මම උදේ ඉඳන් දැක්කා සහරාන්ගේ ප්‍රවහාරය ගැන. එතකොට සියලුම දේවල් කතා වුණා. කාදිනල්ගේ ප්‍රකාශය ගැන. ඇයි මට විතරක් වෙන නීතියක් අරු කතානායකතුමනි? සර් මටත් ඒ අවස්ථාව දෙන්න.
ඔබතුමා මාතෘකාවට කතා කරගෙන යන්න අවුලක් නැහැ ඔබතුමාට කතා
කරන්නේ. සර් මම කියන්නේ මට වුණ දේවල් සහ මට ඔප්පු කර හැකි සාක්ෂිත් එක්ක. මම කවදාවත් බොරු තොරතුරු කිව්වේ නෑ. මම පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මේ ඇත්ත හැමදාම ප්‍රකාශ කළා. නමුත් වඩාත්ම වෛරයට පාත්‍ර වන්නේ සත්‍ය කතා කරන පුද්ගලයා කියලා ප්ලේටෝ කියලා තියෙනවා. මම නෙමෙයි කියලා තියෙන්නේ සොක්‍රටිස්ගේ ගෝලයා ප්ලේටෝ. ඉතින් අපි සත්‍ය කතා කරනවා. ඉතින් මම කියන්නේ කරු කතානායකතුමනි. හරි. ගරු කතානායකතුමනි, මේ තිත්ත ඇත්ත මේ මම මේ කතා කරන්නේ මේ 225 සන්තෝෂයටපත් කරන්න නෙමෙයි. මම කතා කරන්නේ 2,20,00,000 ලක්ෂක අහන් ඉන්න ජනතාවට. ජනතාව බලන්න ඕනේ ඇත්ත කතා කරද්දි
අපේ රංජන් රාමනායක මන්තුමා, ඔයා හදා වඩා ගත්ත බාප්ප පොල්ලෙන් ගොඩ දිමරුවා ඔය පැත්තෙන්. හරිද? ඔයා ඒක ගැන කිව්වද?
හරි හරි හරි.
භවිෂ්‍යදී මම නෑ කියලා නෑ. විජේ කුමාරතුංග මහත්තයා මගේ මාමා එතුමාව පොල්ලෙන් ගොඩ ඝාතනය කළා. ඒකට විවිධ පාර්ශ්ව සම්බන්ධයි කියලා තිබුණා. ඉතින් ඒ සේරම ඝාතන රිචඩ් සොයිසා ඝාතනයක්. එතකොට විජේ කුමාරතුංග ප්‍රේමගිරි දාස මේ සේරම ඝාතන. මම කියන්නේ ගරු කතානායක දොමිනි, අපේ කවුද? අපේ කවුද දෙමළ මන්? ගරු පුරසනාඩු මන්ත්‍රීතුමනි, සමා වෙන්න. මනෝ ගණේෂ්, අනේ මගේ කාලය දෙන්න සර්.
හරි, ඔබතුමා කාලය දැන් සීක්‍රින් ඉවරගෙන යන්නේ.
ගරු මුලසනාඩු මන්ත්‍රීතුමනි, මනෝ ගණේෂ් මහත්තයා ළඟදී ප්‍රකාශයක් කළා. මොකද්ද? දුමිද සිල්වා මහත්තයාව රිලීස් කරන්න එයාට ස්ටේට්මන්ට් එකක් දුන්නා. මොකද්ද ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ? දුමිද සිල්වා මන්ත්‍රීතුමා බීලා කරපු හින්දා මේ මිනිමරුවට සමාවත් දෙන්න කියලා. අන්තිමට ඒගොල්ලන්ට කේන්ති ගියා. ඇත්ත කතාව ඒක තමයි. දුමිද සිල්වා මන්ත්‍රීතුමා හිටියා
අර ජයන්ත විශ්වවිද්‍යාල මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා කතාවක් පවත්වන විලාසයෙන් ගරු අධිකරණයට අපහාස වෙන කාරණාව කියන්න ලෑස්ති වුණා. ඒ කරන්නේ පාර්ලිමේන්තු වර අප්‍රසාදවලට මුවා වෙලා. මේ නඩු තීන්දුව වලින් නිදහස් කරපු දේවල් විවේචනයට භාජනය කළා උපහාසාත්මක ලෙස මෙතන කතා කරන්නේ අධිකරණයට අධිකරණ නීති වලට අපහාස කරලා පාර්ලිමේන්තු වර අප්‍රසාදවලට මුවා වෙලා. කරුණාකර මේකට ඉඩ දෙන්න එපා. ඒ නිදහස් කරපු හේතු බලන්න ඕන නම් ඒ නඩු තීන්දු කියවන්න කියන්න. කියවල බලන්න කියන.
ඔව්.
එහෙම නැතුව අධිකරණයට පාස් කරන්න එපයි කියන්නේ මෙතන.
මම අද උදේ ඔබතුමාට කිව්වා ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් විනිශ්චයකාරවරුන්ට පවරනවා. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණයට පවරනවා. අපිට අයිතියක් තියෙනවා. නඩු තීන්දු ගැන කතා කරන්න පුළුවන්. නඩු තීන්දු වැරදි කියන්න පුළුවන්. හරි කියන්න පුළුවන්. ඒක අපේ අයිතිය. මේක ඉගෙන ගන්න එපා. ඉගෙන ගන්න.
ඔබතුමා මාතෘකාවට කතා කරන්නේ එතකොට ඉවරයි මේ ප්‍රශ්නේ.
සර්, ඒකෙන් මේ මයි කතාව අප්සෙට් කරන්නේ.
කවුරුත් ඒ වැරද්ද කරනවා.
සර්, සමා වෙන්න. සර්, මම කියන්නේ මට දැනට නඩු 30ක් තියෙනවා ගරු කතානායකතුමනි. අපිව හිරේ දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මං කවදාවත් හොරකම් කරලා නෙමෙයි මේ නඩු වැටලා තියෙන්නේ. විවිධ අයට අපි මට මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා නඩුවක් දාලා තිනවා. මට
සාමිල් මන්ත්‍රීතුමා
කියන්න දෙන්නේ
නැහැ. ඒකතුමනි, දැන් මේ අධිකරණය ගැන කතා කරන්න පුළුවන් කිව්වට මේ ස්ථාවර නියෝගවල 91E ඒක ඉතා පැහැදිලිව කියලා තියෙනවා. කිසිම මන්ත්‍රීවරයෙකු විසින් යම් යෝජනාකදෝ විවාදයක අධිකරණයට විනිශ්චයට භාජන වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුවක් දීමට නියමිත තිබෙන කාරණයක්. ඒක අධිකරණයේ තියෙන දේවල් හෝ මේ ඒ දේවල් ගැන අපිට මේ කැමැති විදිහට කතා කරන්න බෑ.
ඒක හරි. ඔව්.
කතා කරන්නේ මම තිත්තත්ත කතා කරන්නේ මේක ජනතාව තීරණය කරයි මෙයා බොරුකාරයෙක් නම් ඊළඟට පාර්ලිමේන්තුවේ නොයව ඉන්න මාව අප නැතෝ ගෙදරවන්න නමුත් මාව
විනාඩි දෙකක් තියෙනවා තා විනාඩි දෙකක් තියෙනවා
තුම් පාරක් කලාකාරයෙක් හැටියට තුම් පාරක් මේ පාර්ලිමේන්තුවේ එවලා තියෙනවා ලක්ෂ ගණන් ඡන්ද දීලා ඉතින් මාව එවලා තියෙන්නේ මගේ මේ කතාවට ජනතාව කැමතිින් දර ජනද කරු කතා නැගතුමින් ඉතින් ඒක ඒකට විරුද්ධ වෙන එක විපක්ෂයයි කියන්නේ අනුපක්ෂයයි කියන්නේ මේ මොකද අපිට විපක්ෂය හැටියට අපිටත් අපේ හඬ අවදි කරන අවස්ථාවක් දෙන්න ඕනේ මේක ඒකාධිපති කමනේ මොකද්ද මේකේ තියෙන මේක මේක කතා කරන්න දෙන්නේ නැහැ කෑ ගහනවා බොරු පොයින්ට් ඔෆ් ඕඩර් ගන්නවා මම ළඟදී දැක්ක කරු කතානායකතුමනි නවසීලන්තේ අර රිචඩ් සොයිසගේ නීස් ඉන්න පාර්ලිමේන්තු එක ඒකෙදි එතුමිය වැදගත් කතාවක් කරද්දී කවුරුත් මේ වගේ බොරු පොයින්ට් ඕඩර් දෙන්නේ නැහැ එයා ඒ එතකොට ඒකේ ඉන්න කතානායකතුමා බොරු පොයින්ට් ඕඩර් දෙන්නේ නැහැ සර්
ඔබතුමාත් හරියට කතා කරොත් ඒ අවුලේ වෙන්නේ නැහැ
අනේ සර් ඔබතුමා කාලෙකද කිව්වා මගේ කටේ රත්තරන් දාන්න ඕන කියලා
මාත්‍රකාවට
ඔබතුමා එදා කිව්වා මේ රංජන් රාමනායක කියන මට හිතුණා කටේ රත්තරන් කැටක් උපදි කියලා ඔබතුමා කිව්ව වීඩියෝ පට හඬපටේ මාළඟ තියනවා සර් ඔබතුමා ඒක කිව්වා ඒක සිරසේ ගියා මේ රංජන් රාමනායක කියන නේද ඉන්නව නේද මට වෙලාවට ඉඳලා කටේ රත්තරන් කැටයක් ඔබන්නේ කියලා කතානායකතුමා කිව්වා. ඉතින් ඒක සිරසෙක ගියා. සර් පිළිගන්නවද නැද්ද සර් මං කියන්නේ?
ඒ වදයක් මට නම් මතක නැහැ.
සර්ට මතක නැහැ. සර් දුමින්ද සිල්වා වගේ සර්ට මතක නැහැ. සර් මම කියන්නේ සර් එහෙම දැන් ඔබතුමා කතානායක ඔබතුමා තමයි අපිව බලාගන්නේ. ඒතකොට පක්ෂ විපක්ෂ ભેදෙන් දොර. ඔබතුමා කිව් එක දැන් ඔබතුමාට මතක නැතු වෙනවා. හරි මාර්කේසයක්. කමන්නේ නැහැ සර්. නමුත් මම ඔබතුමාට හෙටේ හඬපටේ ගෙනල්ලා මම දෙන්නම්. ඉතින් ඒක අනු කතානායකතුමනි අපි තිත්ත ඇත්ත කතා කරනවා නම් අද අධිකරණයේ මේ විදිහට හැල් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒක මම නෙමෙයි කියන්නේ ජනතාව. අඹගෙඩි හයක් කඩාගත්ත ඒ අම්මට වෙන විදියක්. එතකොට තවත් හාල් උරයක් ගත්ත හාල් උරයක් හොරගම් කරපු කෙනෙක්ට අවුරුදු 3ක්. ඔබතුමා දන්නවද ගරු කතානායකතුමනි ගල්කිස්සේ උසාවියේ ඈනුමක් ඇරියා කියලා මාස 8ක් මේ හිරගෙඩි දැම්මා. ගල්කිස්සේ ඉන්න ජජ් ඈනුමක් ඇරියා කියලා. එන්නේ එහෙමයි අද අධිකරණය කියන්නේ ගරු කතානායකතුමනි
හරි දැන් ඔන්න කාලය
අවසන් මිනිහට රිංගලෑන හිල් තියෙන දැලක් හැටියට තමයි මම නෙමෙයි ඉට් සෙඩ් ඒක SWRD බණ්ඩාරනායක මහත්තයා කිව්වේ මෙසේ ජනතාව කියනු ලබනවා එහිඳ මේක කිව්වේ මම නෙමෙයි SWRD බණ්ඩාරනායක මහත්තයා එයා තමයි කතාව ඉට් සෙඩ් ඉතින් ජනතාව කියන ඒවා තමයි ගරු කතානායකතුමනි මම මෙතන ඇවිල්ලා කියන්නේ මගේ මතය නෙමෙයි ජනතාව මට කියන ඒවා මට තව සර් මට මිස කිරල් මට දෙන්න විනාඩි
කතානායකතුමනි මේ උසාවියේදී නඩුවක්
හරි හරි
උසාවියේදී නඩුවක් එහෙම කතා කරන්න පුළුවන්ද?
අරු කතානායකතුමනි අධිකරණ ඇමති ශා කවුද අපේ කවුද අලි සබ්රි මහත්තයා කිව්වා සාධාරණව උසාවියේදී නඩුවක් ගැන කතා කරන්න අයිතිය මන්ත්‍රීවරුන්ට තියනවා කියලා. ඉතින් මම මේ කියන්නේ අලි සබ්රි මහත්තයා කිව්වද?
චාමර සම්පත් මන්ත්‍රීතුමා
කතානායකතුමා මම කතා කරේ අද සංචාරක ව්‍යාපාරය ගැන මට මං සංචාරයේ විනාඩි 5යි මට දුන්නේ. අද ඔය අධිකරණය ගැන මේ ප්‍රීති වලින් පිට කතා කරන මනුස්සයල දැන් පැය භාගයක් කතාව දුන්නා. වැරදි ඒක.
මොනේ? මගේ නඩුව 8 වෙනිදා මම හිරයන් ඉන්නේ. මට අධිකරණය ගැන පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න සර්. අද ලාස්ට් ඩේ. සාද ලාස්ට් ඩේ සර්.
දැන් ඔබතුමා කාලේ ඉවරයි.
සර් මගේ අද අන්තිම දවස පාර්ලිමේන්තුවේ. ඒ හින්දා මම හිරයන් ඉන්නේ මිනිමම් මාස 6යි මැක්සිමම් අවුරුදු 2යි. ඒ හින්දා තුන් පාරක් පාර්ලිමේන්තුවට පත් වුණ ඔබතුමා රත්තරන් කැටයක් කටේ ඔබන්න කියලා කිව්ව මේ මන්ත්‍රීතුමාට අවසර දෙන්න සර්. මට අවසර දෙන්න සර්. ඒ හින්දා කරු කතානායකතුමනි මේ නඩු ගැන කතා කරන්න සාධාරණ අයිතියක් තියෙනවා අපිට. ඉතින් මම කියන්නේ මට උන අසාධාරණේ. මම මේ හිරයන් යන්නේ ඇත්ත කතා කරලා. මම හොරකම් කරලා නෙමෙයි. කරු කතානායකතුමනි මට සුනාමි වංචා නැහැ. මිග් වංචා නැහැ. සෝන් කොත් වංචා නැහැ. මේ වගේ ජල්තර නැහැ මට කරු කතානායකතුමනි. මට තියෙන එකම දේ ඔය බැක් සයිඩ් ෆ්‍රන්ට් ලයින් පොඩි
කේස් එක විතරයි.
වෙන මොකුත් නැහැ සර් මට. අම්ම බලන්න සර්.
කාලේ ඉවරයි. කාලේ ඉවරයි. කොහොම ඉස්සුදි?
කරු කතානායකතුමනි.
කොහොම ඉස්සුදි? ඊළඟට කවුද?
කරු කතානායකතුමනි
ඩිවි චානක මන්ත්‍රීතුමා